You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
තවත් සුවිශේෂී කතාවකට මුලපුරන්නයි අපි දැන් සූදානම් වන්නේ. අපි නොයෙක් විටදී ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල සිටින අපි ශ්‍රී ලාංකිකයන් අපේ මේ ගුවන් කාලය තුළින් ඔබට හඳුන්වා දෙනවා. දැන් අපි අද දවසේදී මුලපුරන්නේ මේ දවස්වල බොහොම යහුසුලුව මෙල්බන් ආශ්‍රිත මේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් අදියරක් විදිහට වික්රෝඩ්ස් සම්බන්ධ වුණු ව්‍යාපෘතියකට අලුත්යක් මේ රටට ලබා දුන්න තවත් ශ්‍රී ලාංකිකයෙක් පිළිබඳව කතා බහ කරන්න. මේ පුද්ගලයා අපේ මෙල්බන් වාසීන්ට හොඳට හුරු පුරුදු පුද්ගලයෙක්. මොකද ඔහු වික්රෝඩ්ස් ආයතනයට සම්බන්ධව මේ ආකාරයෙන් මේ මහා මාර්ග පද්ධතිය හා සම්බන්ධව මේ ඉංජිනේරුවරයෙක් විදිහට කටයුතු කිරීමට අමතරව අපේ ප්‍රජාවට සම්බන්ධ වෙලා ඉන්නේ වෙනත් සුවිශේෂ ආකාරයකට. ගී පද රචනයෙන් මෙහි තියෙන ප්‍රජා පුවත්පත්වලට තීරු ලිපි රචකයෙක් විදිහට, ඒ වගේම ප්‍රජාමූලික ක්‍රියාකාරිකයෙක් විදිහට ඔහු අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින පුද්ගලෙක්, මෙල්බන් වාසීන්ට පුරුදු කෙනෙක්. ඔහු තමයි සිසිර දිසානායක. ගී පද රචකයෙක් විදිහට ඔබ ඔහු හඳුනාගත්තට ඔහුගේ තවත් පැත්තක් තියෙනවා. ඒකේ මහඟු ප්‍රතිඵල විඳිමින් සිටිනවා අපේ මෙල්බන් ජනවාසීන්. වික්රෝඩ්සී ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති ප්‍රවර්ධන ඉංජිනේරු සිසිර දිසානායක මහතා තමයි අද අපි සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ. ආයුබෝවන් සිසිර.
ආයුබෝවන් දිලක්ෂි.
ඇත්තටම ඔබගේ මේ සංකල්පය පිළිබඳව මම මුලින් ටිකක් කතා බහ කරන්න කැමති. ඒ තමයි දැන් ඔස්ට්‍රේලියාවේ මේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවන දැවන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති යටතේ දුම්රිය මාර්ග පද්ධති විවිධාකාරයෙන් පුළුල් කිරීම් ව්‍යාප්ත කිරීම් සිදුවෙන. ඒ යටතේ මර්ඩා කියන ප්‍රදේශයට මෙල්බන් නගරයේ සිට දුම්රිය මාර්ගය දීර්ඝ කරනු ලැබුවා. ඔබ අතින් සිදු වුණා මේ මර්ඩා දුම්රිය ස්ථානය අවට තියෙන මේ අලුතෙන් ඉදුණ දුම්රිය ස්ථානයේ අවට තියෙන පාසල්, වෙළඳසල්, ඒ වගේම නේවාසික ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට මේ දුම්රිය ස්ථානයට පැමිණෙන්නට පදික පාපැදි ඒකාබද්ධ මාර්ගයක් ඔබ අතින් නිර්මිත වුණා. මේ වගේ මාර්ග අපි දකිනවා. නමුත් මේ ප්‍රදේශය ආශ්‍රිතව ඔබගේ සංකල්පයක් මත තමයි මේ ව්‍යාපෘතිය ගොඩනැංගුණේ. මුලින්ම අපි දැනගමුද මේ පදික පාපැදි මාර්ගය සිතනමැතිනම් මේ ෂෙයාඩ් යූස් පාත් කියන සංකල්පය මොකක්ද කියලා සිසිර?
ඇත්තටම දිලරුක්ෂ, මේක අලුත් සංකල්පයක් නෙමෙයි. මේ අපි හැමතැනම දකින දෙයක්. හැබැයි අපිට මේක මේ නිර්මාණය කරලා ඉදි කරන්නට අපිට ඉඩ ලැබුණේ මාස 3ක් විතරයි. ඉතින් එතෙන්දී අපිට හිතන්නට වුණා කොහොමද අපිට තියෙන සම්පත් වලින් උපරිම කාර්යක්ෂමතාවයක් ඇතුව මේක මේ කරගන්නේ කියන එක. ඉතින් එතෙන්දී තමයි අපේ මේ සංකල්පය කියන්නේ. ඇත්තටම මේක එක එක වෙලාවට ඉබේට කරන්න වුණා මේ කඩිනම් බව නිසා. එතන තමයි ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ඔබ කිව්ව වගේම හරියටම හරි වචන පදික පාපැදි සඳහා ඒ දෙගොල්ලන්ටම යන්න පුළුවන් මාර්ගයක් ඉදිකරන එක. ඔබ දන්නවා දැන් අපිට මේ හැමෝම කතා කරන දෙයක් මේ මාර්ග තදබදය කියන එක. ඒ කියන්නේ මේ රෝඩ් ට්‍රැෆික් කියන එක. ඉතින් මේ මාර්ග තදබදය අවම කරන්න තියෙන පළවෙනිම කාරණය තමයි පුළුවන් තරම් වාහන අඩු කරන එක. පාරේ වාහන අඩු කරන්න නම් පුළුවන් තරම් පොදු ප්‍රවාහන සේවාවලට අපේ අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මාර්ගයේ පාවිච්චි කරන අය පුළුවන් තරම් ඒවට යොමු කරවන්නට ඕනේ. ඒකේ එක අරමුණක් තමයි මේ මේ බයිසිකල් පදින ඒ වගේම පාපැදි කරනට, ඒ වගේම පදිකින්ට විදගෙන යන අයට පුළුවන් තරම් පහසුකම් ලබා දෙන එක. ඉතින් ඇත්තටම මේකෙදී අපිට ගොඩක් දේවල් හිතන්න වුණා. ඒ එකතු වෙලා තමයි මේ වැඩේ කෙරුණේ.
ඔව්. දැන් සිසර, ඇත්තටම දැන් මේ වගේ ව්‍යාපෘති ඉදිරියට අරගෙන යනකොට මතුවෙන බාධක තියෙනවා ඒ පරිසර තත්වානුකූලව. දැන් මර්ඩා කියන ප්‍රදේශය අපේ ශ්‍රී ලාංකිකයන් සීග්‍රීන් පදිංචි වෙන ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මර්ඩා කියන ප්‍රදේශයේ මේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් පුරවරයට කිලෝමීටර් 20ක් 25ක් වගේ ආසන්න ප්‍රදේශයක තියෙන උපනගරයක්, සබර්බ් එකක්. ඉතින් අලුත් සංක්‍රමණිකයන් වැඩිපුර යන ප්‍රදේශයක්. එතකොට ඉදිරියට සංවර්ධනය වන ප්‍රදේශයක්, නිවාස බොහොමයක් ඉදිවන ප්‍රදේශයක්. දැන් මේ වගේ කරුණු සැලකිලිමත් වුණොත් එහෙම දැන් ව්‍යාපෘති ප්‍රවර්ධන නිලධාරියෙක් විදිහට, ඉංජිනේරුවරයෙක් විදිහට ඔබට මොනවද මතුවුණු අභියෝග දැන් මේ මර්ඩා දුම්රිය ස්ථානය ආශ්‍රිතව මේ පදික පාපැදි මාර්ග පද්ධතිය ඉදිකිරීමේදී භූ විෂමතාවය අතින් ගත්තොත්, ජනගහන වර්ධන වේගය අතින් ගත්තොත් මොනවද ඔබ දැක්ක සුවිශේෂතා?
ඔව්, ඇත්තටම අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මේ ඉල්ලුමට සැපෙවීම. ලබා දෙන එක. දැන් මේට සම්බන්ධව තියෙන පාරවල් දෙක තමයි අපේ ප්ලෙන්ටි රෝඩ් එක, ප්ලෙන්ටි පාර කියන එකයි, අනිත් එක බ්‍රිජින් රෝඩ් එක කියන එකයි. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම බ්‍රිජින් පාරේ දැනට වාහන 10,000ක් යනවා දිනකට. හැබැයි ඒ පාරේ ඒතරම් පළල් පාරක් නෙමෙයි, වටපිට ඉඩ කඩ අඩුයි. ඒ වගේම මේ අර 10,000 න් 7%ක්ම බර වාහන. ඒ වගේම වේග සීමාවල් තියෙනවා 70 කිලෝමීටර, පැයට කිලෝමීටර 60 සහ පාසල් ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශවල පැයට කිලෝමීටර 40 දක්වා අඩු කරන්නත් තියෙනවා. අපි තව පැත්තකින් හිතනවා මේ ඇවිදීමෙන්, එහෙම නැත්නම් පාපැදි පැදීමෙන් ශරීර සෞඛ්‍ය, එහෙම නැත්නම් රික්‍රියේෂන් කියන පැත්ත, ඊගාවට පරිසර හිතකාමී බව, එන්වයරන්මන්ටල් ෆ්‍රෙන්ඩ්ලි කියන එක. කොටිම කියනවා මේ මර්ණ්ඩා මේ දුම්රියපළ තියෙන ඉහළින් එලිවේටඩ් ස්ටේෂන්යක් අතර මේක. එහෙම ස්ටේෂන්ස් තුනක්ද කොහෙද යනවා ඒ පාරේ. ඒ මොකද යට ලොකු සංවර්ධන ක්‍රියාවලියක් වෙනවා. ඉතින් මේ ඉල්ලුමට කොහොමද අපි පාරවල් හදන්නේ? ඉතින් ඒ නිසා ඇත්තටම රිජින් රෝඩ් එක වුණත් තව අවුරුදු 5කින් 10කින් වෙන්න ඕන යම් කිසි සැලසුම් දේවල් තියෙනවා. ඒ සැලසුම් අනුව යන්නත් අපිට ඕනකම තිබුණා. ඉතින් ඇත්තටම මේ දේවල් තමයි අපිට අභියෝග විදිහට ආවේ. ඒ වගේම විශාල වශයෙන් ආවා වෙනත් අපි මෙහෙදී සලකා බැලෙන කටයුතු, මේ ජලය සපයන, එතකොට ගෑස් සපයන, එහෙම නැත්නම් විදුලිය සපයන, ඒ සේවාත් පහසුකම් තියෙනවනේ. ඒ සේවා පහසුකම් තියෙන ඒවාට බාධාවක් නොවෙන්න ඕනේ. ඉතින් එතෙන්දී මේ වැඩබිම පරීක්ෂාවේදී හම්බ වෙනවා මීටර් 1.7ක් විස්කම්බේ තියෙන ප්‍රධාන ජල නලයක්. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් මෙල්බන් ඕට කියන ආයතනයට තමයි කයිති. ඒ වගේම පැහැදිලිවම අපි ඉස්සෙල්ලා බැලුවේ අපේ මාර්ග රක්ෂිතය තුළ මේක ගෙනියන්න, මේ පුළුවන් තරම් යන්න. නමුත් අපිට මග හරින්න බැරි එක තැනක් වෙනවා, ප්ලෙන්ටි ගඟ මේ හරහා ගල් මේ අතරින් ගලා යන මේ ප්‍රදේශයේ. එතකොට ඒ ඉදි කරලා තියෙන දැනට තියෙන පාලම ඇත්තටම පළල් කරන්න වෙනවා. එහෙමනම් පාරක් දෙන්න හදනකොට පදිකින්ටයි පාපැදිකරුවන්ටයි. එතකොට ඒක ලොකු වියදමක්. දැන් ඒ එතන පොඩ්ඩ ඇවිදලා බලනකොට අපිට හම්බ වෙනවා පාක්ස් වික්ටෝරියා කියන ආයතනයේ මේ ඒ රක්ෂිතයේ තියෙනවා ඒගොල්ලන්ගේ ජලනලයක් සහ ඒ අදාළ දේවල් නඩත්තු කරන්න ඉදි කරපු ලී වලින් ඒ තට්ටුව හදපු පාලමක්. අපිට තව හම්බ වෙනවා මේ සක්කගල්, මේ ඩ්‍රයිවෝල් මේසන්ට කියලා අපි කියන්නේ එකට බදාම යොමු කර කවන්න නැතුව සක්කගල් අඩුක්කු කරලා හදන බැම්මක්, බැමි දෙකක්. ඇත්තටම මේවා පෞරාණික දේවල් විදිහට, හිස්ටොරිකල් දේවල් විදිහට තමයි මේක ඇත්තටම හිස්ටොරික් සයින් මේ සයිට් කියලා ගහලම තියෙනවා, නම් කරලම තියෙනවා. අපිට එහෙම බැමි දෙකක් හම්බ වෙනවා. ඉතින් දැන් මේ දේවල්ට මොනවද කරන්නේ අපි? එතකොට මේ තනිකරම මේ හරි ඊට පස්සේ පරිසරයක ගිහින් බලනකොට ඒ කණ්ඩායමත් එක්ක ඒ අය කියනවා මේ සමහර දේවල් නේටිව් ට්‍රීස් කියලා. එතකොට ඒ නේටිව් ට්‍රීස්, නේටිව් ග්‍රාස් තියෙනවා තන. ඊගාවට ෆ්ලඩ් සෝන් එකක් තියෙනවා, ගං වතුර ගලන මට්ටමක් තියෙනවා. එතකොට ආදිවාසී කණ්ඩායම් එක්ක අපිට කටයුතු කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ නිජබිම් විදිහට හඳුනාගත් ප්‍රදේශයක් මේක. ඉතින් මේවා තමයි අභියෝග විදිහට අපිට ආවේ. ඉතින් එකයි මේ මාස 3ක කතාවත් එක්ක කොහොමද අපි මේ අභියෝගය දාගත්තේ කියන එක තමයි කතාව. මෙතන
ලොකුම අභියෝගය නේද? ඇත්තටම දැන් මේ අපි බයිසිකල් එකක් පැදගෙන ගියොත්, බයිසිකල් මන්තිරුවක ඇවිදගෙන ගියොත් පදික මන්තිරුවක, අපි දන්නේ නැහැ මෙච්චර දේවල් මේ පිටුපස තියෙනවායි කියලා. දැන් අහගෙන ඉන්න ඔබට තේරෙනවා ඇති ව්‍යාපෘති ඉංජිනේරුවරයෙකු කොයිතරම් මහන්සියක් ගන්නවද, කොයිතරම් හිතලා බලනවද මේ දේවල් සැලසුම් කිරීමේදී කියලා. අපි කතා බහ කරමින් ඉන්නේ මෙල්බන් වික්‍රෝඩ්සි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති ප්‍රවර්ධන ඉංජිනේරු සිසිර දිසානායක මහතා සමගින්. ඔහු තමයි මෙල්බන් සිට මර්ණ්ඩා කියන උපනගරය දක්වා දීර්ඝ කෙරුණු දුම්රිය ස්ථානය අවට පාසල් වෙළඳසල් සහ නේවාසික ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට දුම්රිය ස්ථානයට පැමිණීම උදෙසා තැනුණු මේ මාර්ග පද්ධතියේ පදික පාපැදි මාර්ග පද්ධතිය ඉදිකනු ලැබුවේ ෂෙයාඩියුස් පාත් එකක් විදිහට. ඉතින් මේ සංකල්පය ප්‍රවර්ධනය කරපු නිර්මාතෘවරයා සමගින් තමයි අපි මේ කතා බහ කරමින් ඉන්නේ. දැන් අර මාස 3ක කතාවක් කිව්වනි සිසිර, දැන් මාස 3ක් කියන්නේ ඉතාම කෙටි කාලයක්. දැන් ඔබ ඔය සඳහන් කරපු කාරණාත් එක්ක සැලකිල්ලට ගත්තහම දැන් මේක තනි කාර්යතාවයක් නෙමෙයි, වෙනත් ආයතන සමග සම්බන්ධ වෙන්න සිදු වෙනවා, ඒ ඉඩම් අධිකාරවරුන් සමග. එතකොට ආදිවාසී වටිනාකමක් තියෙනවා නම් ඒ හා සම්බන්ධ ආයතන සමග මේක විශාල ජාලයක්. එතකොට කොහොමද මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ අභියෝගය ජයගත්තේ ඔබ ඇතුළු කණ්ඩායම?
ඇත්තරම මේ කණ්ඩායම කියන එක ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදෙනවා. එකක් තමයි අපේ මගේ ආයතනය, කියන්නේ වික්‍රෝඩ්ස් කියන ආයතනයේ වෙනත් කණ්ඩායම්, අම්මගේ කණ්ඩායම ඇතුළු අනිත් කණ්ඩායම්. ඊගාට වික්‍රෝඩ්ස් කියන ආයතනයෙන් බාහිර කණ්ඩායම්. මූලිකව ගත්තොත් දැන් වික්‍රෝඩ්ස් කණ්ඩායමේ ව්‍යාපෘති සම්බන්ධීකරණ කණ්ඩායම කියලා ඉන්නවා. ඒකට අපි කියන්නේ ප්‍රොජෙක්ට් ඉන්ටිග්‍රේෂන් ටීම් කියලා. ඒ ටීම් එකෙන් තමයි ඇත්තටම අපිට මේ ව්‍යාපෘති ගෙනාවෙත් මෙහෙම දෙයක් ඕනේ කියන එක. මේ අපේ කණ්ඩායමට පැවරෙන කටයුතු තමයි ඇත්තටම සංකල්පය සැලසුම් කරන එක. එතකොට මේ ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන එක, එතකොට වියහියදම් තක්සේරු එහෙම කියන්නේ එස්ටිමේටින්, ඒ වගේම විකල්ප ඔප්ෂන්ස් වලට යන එක, අනුමැතිය ලබා ගන්න එක, එන්ඩෝස්මන්ට්ස් කන්සෙන්ට්ස් ගන්න එක, එතකොට සම්බන්ධීකරණය අපිටත් තියෙනවා කෝඩිනේෂන් කියන එක, එතකොට විශ්ලේෂණ ඇසෙස්මන්ට්ස් කියලා තියලා, ඒ වගේ දේවල් තමයි අපේ කණ්ඩායමට බාර වෙන්නේ. එතකොට අවුට් සබර්බන් ආටීරියල් රෝඩ්ස් මේකට ඕසා කියලා අපි කියන්නේ. ඒගොල්ලත් අනිත් පැත්තෙන් අපිට මේ සම්බන්ධීකරණයට සහයෝග දැක්වුවා විතරක් නෙමෙයි, ඒගොල්ල ප්‍රතිපාදනත් කොටසක් ඒගොල්ල වෙන් කළා. ඉතින් ඇත්තටම ලොකු කොටසක් ඒගොල්ලත් කරයි කියන්නේ. අපිට උදව්වට ආපු ප්‍රධාන කණ්ඩායමක් තමයි ඒ කණ්ඩායම. ඊට පස්සේ අපේ පරිසරය පිළිබඳව බලන එන්වයරන්මන්ටල් ඇන් රෝඩ් සයිඩ් මැනේජ්මන්ට් ටීම්, ඒගොල්ල තමයි ඔය පෞරාණික පැත්තක බලන්නෙත්, ඒ කියන්නේ හෙරිටේජ් පැත්ත බලන්නෙත්, ඒ වගේම ෆ්ලෝරා ෆෝනා, කියන්නේ ෆ්ලෝරා කියන්නේ ශාක පැලෑටි තෘණ වර්ග ගැන. මේ තුන් જાතියම තිබුණා එතන ප්‍රශ්න නෙමෙයි, ඒ කියන්නේ මේ උනන්දුවක් තිබුණා හැමෝගෙම. ඒ වගේම ෆෝනා කියන්නේ ජීවීන්, සමහරට මැඩියෙක් වෙන්න පුළුවන්, වෙනත් සතෙක් වෙන්න පුළුවන්, මැරුණු ගහක වුණත් සතෙක් ජීවත් වෙනවා නම් පොසම් කෙනෙක් හරි, ඒ ගහට අපිට අත තියන්න අයිතියක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් අපිට මගහරින්න උනා. ඇත්තටම අපිට එහෙම දේවල් හම්බ වුණා. එතෙන්දි තමයි දැන් මේ කණ්ඩායම අපිට සහයෝගය දක්වන්නේ, සහ අපිට තියෙන විශ්ලේෂණ කරන්න ඒවත් තියෙනවා. මේ කල්චරල් හෙරිටේජ් ඇන් ඇසෙස්මන්ට්ස් තියෙන එක එක මට්ටම්වල අපිට ටිකක් සාමාන්‍ය මට්ටමේ නෙමෙයි ඉහළ මට්ටමින් කරන්න උනා. විශේෂයෙන්ම ආදිවාසීන්ගේ යම් යම් දේවල් කනිනකොට හරි හම්බ වුණොත් ඒගොල්ලන්ට ඒ කණ්ඩායම එනවා වැඩබිමට. ඇවිල්ලා හිටන් මුලින් වැඩ පටන් ගන්න කලින් ඇවිල්ලා ඒගොල්ලෝ හඳුනා ගන්න, ඒගොල්ලන්ගේ මොන මොනවාගේ දේවල්ද තියෙන්න පුළුවන්, කොයි කොයි තැන්වලද තියෙන්න පුළුවන්. මෙතන දැන් ගඟක් යනවා, ගඟ දෙපස්සේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඉඳලා තියෙනවා ඒ කාලේ. එතකොට ඒ තියෙන ගස්වල වයසින් ඒ විදිහට ඒගොල්ලෝ තීරණය කරනවා. අපි දැන් පාර හදනකොට එතන කනිනවා නම් ඒ කනිනකොට අඟල් 6-6ට ඒ තට්ටුවෙන් තට්ටුවට පස් තට්ටුවෙන් තට්ටුවට ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ අනුමැතිය දුන්නෙන් පස්සේ තමයි අපි ඊගාවකට යන්නේ. ඇත්තට මෙතෙන්දි හම්බුණා අපිට ඒ වගේ දේවල්. ඒ හම්බෙලත් ඒගොල්ලෝ උදව් කළා, කමක් නැහැ යන්න ඉදිරියට කියන එක.
දැන් ওই වගේ ව්‍යාපෘතියකදී හදිසියවත් ආදිවාසී කණ්ඩායම් හරි පරිසර සංරක්ෂණ කණ්ඩායම් හරි විරුද්ධත්වයේ දැක්වුවොත් මොකද ක්‍රියාමාර්ගය ඊළඟට වෙන්නේ? එතකොට මොනවද තියෙන විකල්ප?
එකක් තමයි අපේ රාජකාරිය. එතකොට ඇත්තට මේක එහෙම කරන්න වුණා. මොකද දැන් සමහර ශාක වර්ග තිබුණා ටිකක් වයසයි සාට, ඒ ශාකවල මුල් පද්ධතිය මේ රූට් සෝන් එක කියලා කියන්නේ, රූට් සෝන් එක මගහරින්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ තියෙනවා ඒක හිතන විදිහක්. ගස්වල කැනපි එක කියලා කියන්නේ අතුපතර විහිදලා තියෙන ඒ මට්ටමින් එහා ඒක මගහැරලා යන්න ඕනේ අපි. ඉතින් ඇත්තටම මේ කවුරු හරි කියන්නේ මේ මාර්ගේ බයිසිකල් එකක් පැදගෙන ගියොත් එයාට තේරෙන්නේ මොකද මේගොල්ලෝ මේ තරම් වංගු දාලා තියෙන්නේ මේ කියන්නේ. එකක් එක ලස්සනයි. හැබැයි ඒකේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අන්න ඒක දැන් මේක මේ අනුවන කාර විදිහට යොදාගත්ත දේවල් නෙමෙයි. ඊගාට ඔය ඔක්කොම කරගෙන දැන් මම කිව්වා දැන් අර කියාගෙන ආපු කණ්ඩායමේ හිටියා ස්ට්‍රක්චරල් ටීම් එකේ, කියන්නේ අර පාලම අපිට නිකන් පාවිච්චි කරන්න බෑ. නිකන් ලෑලි සිල්පර කොට වගේ දාපු පාලමක බයිසිකල් පදින්න බෑ. එතකොට එතන කොහොමද ඒක ඒ ඩෙක් එක නැත්තම් තට්ටුව හදන්නේ? එතකොට ඒක තට්ටුව හදන්නේ එකට ප්‍රමාණවත් ශක්තිය තියෙනවද තාම? ඒ පිළිබඳව විශ්ලේෂණයක් කරන්න ඒ කණ්ඩායම අපිට ඕන වුණා. ඒ වගේම එක තැනක තිබුණා පෞද්ගලික ඉඩමක්, ඒක අත්පත් කරගන්න ඕනේකම තියෙනවා අපිට. ඇත්තටම බ්‍රිජින් රෝඩ් එක පලල් කරනවා. පලල් කරන සීමාවේ ට වෙනකල් තමයි අපි මේ හැමදේම කරන්නේ.
අපෙන් ඒ ඉඩම් අත්පත් කර ගැනීමේ මේ කතාවත් ටිකක් මේ විශේෂිත කතාවක්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පසුබිමකින් පැමිණලා ඉන්න අපි වගේ අයට. මොකද ලංකාවෙත් ඕක ලොකුවට මුහුණ දෙන අභියෝගයක් අපේ මිනිස්සු. මේ ඉඩම් අත්පත් කර ගැනීමේදී නොසෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා ශ්‍රී ලංකාවේදී බොහෝ පුද්ගලයන්ට. සමහර අයට ලැබුණු වන්දි ප්‍රමාණය මදි, සමහරුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමේදී සමහරු අකමැති. ඉතින් ඔය අපේ ලංකාවේ වුණත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී මුහුණ දුන්න ලොකුම බාධකයක් ඕක. දැන් මෙහි කොහොමද ඒ කාර්යය සිද්ධ වෙන්නේ? දැන් ව්‍යාපෘති ඉංජිනේරුවරු කොහොමද ඒ කාර්යය ඒ අභියෝගය ජයගන්නේ?
අපේ කටයුත්ත තමයි ඇත්තටම මේ ඒ සීමාවල් හඳුනා ගැනීම. සීමාවල් හඳුනාගෙන අපිට මේ ප්‍රමාණය ඕනේ කියන එක දැනගන්න එක. බොහොම සරලව මම මේ කියන්නේ. හැබැයි දැන් මේ සීමාවල් හඳුනා ගැනීම කලින් වෙලා තියෙනවා බ්‍රිජින් රෝඩ් එක පළල් කිරීමේ ඒ අදහස ඒ සැලසුම් තියෙනවා. අපි ඊට සමගාමීව තමයි මේ හැම දෙයක්ම කරන්න ඕනේ. එතකොට ඒ අය ඒ සැලසුම් කරනකොට අර ඉඩම් හිමියන්ට දන්වලා ඒගොල්ලන්ට කල්ැත්තු ඉව මේ මේ කාලවලදී ඔබට මේක පවරන්න වෙනවායි කියන දැනුම් දීම කරලා තියෙනවා. ඒගාවට අපිට තිබුණු ප්‍රශ්නේ තමයි කාලේ. අපි අපි එක විදිහකට අපි හිතුවා ඒක ලීසින් ඇරේන්ජ්මන්ට් එකක්, එහෙම නැත්නම් බදු ගන්නවයි කියන එක. ඒකට ඉඩම් දීපල හිමි අයත් කැමැත්ත දීලා තිබුණා. නමුත් ඒකටත් කාලය යනවා. ඉතින් ඒ නිසා අන්තිමේ අපිට එතනදිත් අපිට හිතන්න උනා වෙනත් විදිහකට කොහොමද අපි මේක කරන්න කියලා අපි ඉඩම මගහැරලා ආපහු ප්‍රධාන මාර්ග ආයිනට ඇවිත්ලා දැනට ඒක ඉඩම් අත්පත් කරගෙන පාරපාල කරනකල් විකල්පයකට ආවා මේක සම්බන්ධ කරන්න මේ දුම්රිපල ගාවට. අතර මේක තියෙන්නේ දුම්රපල කිට්ටුවට වෙන්නේ ඉඩම. ඉතින් එතෙන්දිත් අපිට මේ ලෑන්ඩ් ඇක්විෂන් ඇන්ඩ් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් කියන ඒ ටීම් එක අපිට උදව් වුණා.
ඔව්. දැන් ඇත්තටම මේ දැන් මර්ඩා ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයන් මේ වැඩසටහන අහගෙන ඉන්නවා නම් යන්න මර්ඩා දුම්රිය පළාවට ගිහිල්ලා බලන්න. මේ අපේ ශ්‍රී ලාංකිකයෙක් අතින් තමයි නිර්මාණය වෙලා තියෙන දුම්රිය පළට ප්‍රවිෂ්ඨ වෙන පදික පාපැදී මේ මාර්ගය. දැන් සිසිර දිසානායක සඳහන් කරපු ආකාරයට වංගු තියෙනවා නම් ඔබට දැන් අවබෝධයක් ඇති මොකද්ද මෙතන වෙලා තියෙන්නේ. මෙතන පරිසර සංරක්ෂණයක් සිද්ධ වෙලා මෙතන ආදිවාසී වටිනාකමක් සුරක්ෂිත වෙලාද, එතකොට මෙතන ජලනාලයක් ගෑස් නලයක් සුරක්ෂිත වෙලාද, මේ හැම සංකල්පයක්ම දැන් ඔබේ ඔළුවට එවි මේ සිසිර දිසානායක මේ විස්තර කරපු මේ ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේදී සැලකිල්ලට ගන්නා කරුණු පිළිබඳව කතා බහ කරද්දී ඇත්තටම බොහෝ දෙනෙකුට අවබෝධයක් නැති පැත්තක් ඒක. මම දැනගන්න කැමති දැන් ව්‍යාපෘති ඉංජිනේරුවරයෙක් විදිහට වික්‍රෝඩ් සාතනත් එක්ක ඔබ සම්බන්ධලා ඔබේ රාජකාරී ආයතනයේ ඉදිරියේදී ඔබේ මේ වගේ සංකල්ප තියෙනවද ඉස්සරහටත් එන්න මේ දවන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වෙන.
ඔව්, ඇත්තටම අපි නිරන්තරයෙන් මේක ඉතින් අපේ රැකියාව එදිනෙදා අපේ රැකියාව ඇත්තටම අපේ කණ්ඩායම ගත්තොත් මහා ලොකු කණ්ඩායමක් නෙවෙයි. අපේ කණ්ඩායමේ ඉන්නේ 5 දෙනයි. එතකොට කණ්ඩායම් නායකතුමියත් එක්ක ඔක්කොම 6 දෙනයි. ඉතින් ඇත්තටම අපි බොහොම කාර්යබහුලයි. අනිත් එක අපි මේ වැඩ කරන්නේ මෙල්බන් නගරයේ මෙට්‍රෝ කියලා කියන්නේ නාගරික ප්‍රදේශයේ බස්නාහිර පළාත ඇතුළුව නගරයත් අපිට ඇතුළත්. මූලික CBD කියලා කියන්නේ ඒකත් අපිට ඇතුළත්. ඉතින් එතකොට හිතාගන්න පුළුවන් ඇති කොච්චර වැඩ කන්දරාවක් තියෙනවද කියලා. ඒ වගේම තමයි මං හිතන්නේ ඕස්ට්‍රේලියාවෙම වැඩියෙන්ම වර්ධනය වෙන මේ සබර්බ් එක, එහෙම නැත්නම් අනු නාගරිකය වෙන්නේ වින්ඩම් කියන ප්‍රදේශයේ. වින්ඩම් ප්‍රදේශයත් අපිට අයිති. බෙනල්ටන් ඔය ප්‍රදේශ අපේ මේ ප්‍රදේශයටයි අයිති. ඒ වගේම එක පැතිරිලා තියෙනවා ලෙලම්බෙක් කියන පැත්තටත්. ඉතින් ඔය වගේ දේවල් එක්ක අපිට ගොඩාක් අපි දේවල් කරමින් ඉන්නවා. මං ඒ අය ගැන මතක් කරන්න ඕනේ. මොකද ඒ අය වික්ටෝරියා ආයතනයේ පරිබාහිර අය විදිහට පාක්ස් වික්ටෝරියා මෙල්බර්න් වෝට. එතකොට ඉන්ඩිජිනස් ගෲප් කියන්නේ මේ අපේ ආදිවාසීන්ගේ කණ්ඩායම්. ඒ වගේම ලෙවල් ක්‍රොසිං රිමූවල් ඔතොරිටි කියන්නේ LXRA කියලා කියන කියන්නේ අපේ මේ දුම්රි හරස් මාර්ග අයින් කරන ඒ අධිකාරිය ඒගොල්ල සල්ලි පවා දුන්නා, මුදලුත් දුන්නා. ඒ වගේම විටිලිසී සිටි කවුන්සිල් එක තමයි මේක ඉදිකිරීමේදී මැදිහත් වුණේ. මං හිතනවා දිලරක්ෂි මම මේ අය ගැන පොඩ්ඩක් මතක් කරා නම් හොඳයි. මම කණ්ඩායමේ නායිකා තමයි මාව මේ ඉබිනු යොමු කළේ. මොකද මාගෙන යම් කිසි විශ්වාසයක් තියෙන නිසා ඇය ඇලිසියා යැප් ඊගාවට ටීම් ලීඩර් මැනේජර් එහෙම නැත්නම් කල්මනාකාරවරයා තමයි සොහෙල් මොහොමඩ්. ප්‍රාදේශීය අධ්‍යක්ෂක නැත්නම් රීජනල් ඩිරෙක්ටර් තමයි වින්ස් පුනාරෝ. මේ සම්බන්ධීකරණය කළේ ඔක්කොම ප්‍රොජෙක්ට් ඉන්ටිග්‍රේෂන් ටීම් එකේ ඒ කණ්ඩායමේ ඇන්තනි බෙනට්. ඒ වගේම ප්‍රතිපාදන යොමු ඒ පැත්තෙන් ඒ පැත්ත බලාගත්ත ඇලිසන් ලීසන් කියන ඒ මහත්මිය. ඉතින් ඒ අයට මම ස්තුති කරන්න ඕනේ.
හොඳයි, අපි සන්තෝෂ වෙනවා. දැන් මේ වගේ ශ්‍රී ලාංකිකයන් අපේ මේ ඔස්ට්‍රේලියානු ජන සමාජයත් සමග මුහු වෙමින් මේ වගේ සංකල්ප දරමින් මේ වගේ අභියෝගතාවලට මුහුණ දෙමින් මේ රටට සිදු කරන්නා වූ සේවය පිළිබඳව කතා බහ කරද්දී අපි අද දවසේදී කතා බහ කළේ වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අධිකාරිය වන වික්‍රෝඩ්සි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති ප්‍රවර්ධන ඉංජිනේරු සිසිර දිසානායක මහතා සමගින්. ඔහු තමයි මෙල්බන් නගරයේ සිට මර්ඩා උපනගරය දක්වා දීර්ඝ කෙරුණු දුම්රිය ස්ථානය ආසන්නයේ ඉදිකරපු පදික පාපැදි මාර්ගය සඳහා මේ සංකල්පය නිර්මාණය කළේ. බොහොම ස්තුතියි SBS සිංහල වැඩසටහනට කතා බහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳ.
බොහොම ස්තුතියි. SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
Hear more stories in your language by visiting sbs.com.au.